2017 වසරේ දෙවැනි මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන. හොඳ කේමනක් අපි අවදි කරගෙනම වැඩසටහන ආරම්භ කරමු. ඔබට මාගේ නිහඬ බව තේරුම් ගන්නට බැරි නම් ඔබට මාගේ වචන තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. යයි අද දවසේ වාක්‍ය බවට පත්වන්නේ. ඔබට මාගේ නිහඬ බව තේරුම් ගන්නට බැරි නම් ඔබට මාගේ වචන තේරුම් ගන්නට පුළුවන් කමක් නැහැ. අපි මේ හැම භාවනාවක්ම පිළිවෙතක්ම සිද්ධ කරන්නේ ආධ්‍යාත්මික ඒ සොඳුරු නිහඬ බව පහදා ගන්න. හැබැයි ඒ කිසිවිටක ඒ නිහඬ බව විඳින්න බෑ. ඒක ස්වභාවිකයි. ඒ ස්වභාවිකත්වයේ තුල තියෙන ඒ නිශ්චල නිහඬ බවේ තියෙන වටිනාකම ඔබ හඳුනාගත යුතුයි. තමාගේ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රශ්නය අවසන් වුණා නම් තමන්ට ඒ අපූරු නිහඬ බව අත්විඳින්නට අවකාශය සැලසෙනවා. ගැඹුරු ආධ්‍යාත්මයේ තාම ඔබට මේ මමත්වය, මමත්වයේ දෘෂ්ටිය පළවා හරින්නට නොහැකිව තිබේ නම් ඔබ මතු පිටින් මොන තරම් නිහඬ වුවත් ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය පැහෙන උණු වතුර හැලියක් වාගේ අර ගිනි කඳු පිපුරුවාම ලෝදිය වාගේ වෙන්න පුළුවන් කෙනෙක්ගේ, තව කෙනෙක්ගේ ඒ වගේ වෙන්න පුළුවන්. ඒවා හරියට උස්සන්නව පැන නගිනවා. මේ ලෝකයේ ඉන්න මිනිසුන්ගෙන් කීයෙන් කී දෙනාද මමත්වය අත්හරින්න කැමති? බොහෝම සුළු පිරිසක්. තමන්ගේ මමත්වයේ දුකක්, මගේ මමත්වයේ සියලු ප්‍රශ්නවලට හේතුවක් කියලා තේරුම් අරගෙන තමන්ගේ මමත්වයේ දියකර හැරීම සඳහා කැමැති වන්නේ ඉතාම සුළු පිරිසක්. අනිත් අය කැමති මමත්වය පවත්වාගෙන යන. ඒගොල්ලෝ කැමති ලෝභයේ ආස්වාදයයි ඒගොල්ලන්ගේ ජයග්‍රහණය කියලා ඒගොල්ලෝ හිතන්නේ. ද්වේෂයේ ආස්වාදයයි ජයග්‍රහණය කියලා හිතන්නේ. මේසුන් ඔය සතුට වෙනවනේ නේද? මං එයාට දෙකක් කිව්වා, මං හොඳ වයින් දෙකක් කිව්වා, මං හොඳ වයින් දෙකක් කියන්නම් කියලා සතුට වෙනවා. මම සටන් කළා කොහොම හරි මේ දේ මම අත්පත් කරගත්තා, මම ලබා ගත්තා ආදී වශයෙන් කියන. මොකද හේතුව? ඔවුන්ම ද්වේෂයේ ආස්වාදය ජයග්‍රහණය කොට සලකනවා. ඒක තමයි තියෙන්නේ. ඒතකොට තමන්ගේම ළඟ තියෙන මේ යක්ෂ ගතිය, පෙරේත ගතිය, ඒ දේවල් වලින්ම උද්ධාමයට පත් වෙන මිනිස්සුෝ අපි මේ සමාජේ දැකලා තියෙනවා. පෙරේත කම නිසා පෙරේත වැඩක් කරලා හරි ලොකුයි කියනවා. යක්ෂ වැඩක් කරලා යක්ෂයා ජයග්‍රහණයක්කට ඒක සලකනවා. තිරිසන් වැඩක් කරලා ඉවරලා ඒක ලොකු දෙයක් කළා කියලා හිතනවා. හොරකමක් කරලා හරි ලොකු දෙයක් කළා කියලා හිතන සමාජයේ මිනිස් සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. වෙන රටවල් වලට වඩා මේ ලංකාවේ මිනිස්සු ඒ ඉරිෂ්‍යා කරන්න, වෛර කරන්න, ලෝභ කරන්න මේ නොයෙකුත් ඒ අසමතුලිත කෙලෙස් ධාමයන් වල ඊට නම්‍යත් ශීලීත්වයේ වැඩි ස්වභාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි තමා පිළිබඳව නොසොයන එක. බුදුහාමුදුරුවෝ කිව්වේ දේශනා කරේම අනුන්ගේ දේ හොයන්න එපා, ගුණාගුණ හොයන්න එපා, තමන්ගේ පිරිසුදු අපිරිසුදු කම ගැනම බලන්න කියලානේ. ඉතින් මේක තියෙනවා මේ බුද්ධාගම නැති වුණාට යුරෝපීය මිනිස්සු ළඟ, එහෙම නැත්නම් දියුණු වෙන්න තියෙන සමාජයන් තුල තියෙනවා ඒක. මේ මිනිස්සු ඒ මනුස්සයන්ගේ පෞරුෂය ගොඩනගා ගන්නවා, තමන්ගේ මනස දිහා බලා ගන්නවා, තමන්ගේ අඩුපාඩුකම් දිහා බලා ගන්නවා. නීතියට හරි තමන්ට හරි කරදරයක් නැති දෙයක් පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ. මොන මනුස්සය දියුණු වුණත් එහෙමයි, අතේ වැඩි දෙයක් නැහැ. එහෙමනම් අපි මේ සමාජයේ මේ තියෙන අනිකුත් සියලුම ක්ලේශ ධාමයන් වල ඉර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ඔය කුහකකම, ඔය කියන කතන්දර, ඔය නොයෙකුත් ගුණ නැසීම වගේ දේවල් ඒ සියල්ලම ඇතිවන්නේ මනුෂ්‍යයා තමන්ගේ සිත පිළිබඳව අවධානය යොමු නොකොට අනුන්ගේ කුණු හොයන්න යෑම නිසා. ඉතින් තමන්ගේ මමත්වය තමන්ට සාගන්න හැකියාව ලැබෙන තමන් දෙස බලන කෙනෙක්. අත්තනාව අවෙක්කේය කතානි අකතානිච. තමන් දිහා බලලා තමන් කළ නොකරන දේ පිළිබඳව තමන්ට අවබෝධයක් ඇති කරගන්න ඕන. කළ දී කේදී කී දේ පිළිබඳව තමන්ට අවබෝධයක් ඇති වෙන්න ඕන. ඒ ඇති ඒ හොඳටම ඇති. ලෝකයේ සියල්ල වැරදි වුණත් කමක් නැහැ, තමන් වැරදි වුණොත්. ලෝකේ සියලු දෙනාම වැරදි වුණත් කමක් නැහැ, තමන්නේ වැරදි වුණා. ඒක මුළුමහත් සමාජයේම පිළිගත්තොත් හොඳක්ද වෙන්නේ නරකද? අනිකාරයෙන් හොඳක් වෙනවා. මොකද හැමෝම තමන්නේ වැරදි වෙනවා. එහෙම වුණාම හැමෝම නිවැරදි පුජ්‍යලයේ සමුදායක් එකතු වෙච්ච තැන ලෝකෙම රටම නිවැරදි වෙනවා. අන්නේ අපූර්ව ක්‍රමය තමයි බුදු පියාණන් වහන්සේ දෙනවා. පවුලෙත් එහෙමයි. පවුලේ ඔක්කොගෙම අතර අඩුපාඩුකම් තිබ්බට කමන්නේ, තමන්ගේ ආධ්‍යාත්මය තුළ තමන් නිවැරදි වෙනවා. තමන්ගේ ආධ්‍යාත්මය තුළ තමන් නිවැරදි වෙනකොට එහෙම වැරදි විදියට තමන්ගේ ඉදිරියේ ගොඩ වෙන්න හැකියාවකුත් නැහැ. තමන්ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක්ද ඔවුන්ට නැති වෙනවා. මොකද හේතුව තමන්ගේ ගුණයන් එක්ක හැදෙනවා. ඇත්තටම අපේ මනසේ තිබෙන ගැටීම් අත්හරිනවා වාගේම ඇලීම්ද අත්හරින්න ඕන. ඇලීම්ද වේදනාව පමුණවන දෙයක්. ඕනෝට වැඩිය ලෞකික වශයෙන් තියෙන ජාතික ආගමික ඇලීම වුණත් වේදනාව පමුණවන දෙයක්. දැන් ඔය ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් කියලා ඇලිච්ච කෙනෙක් තමයි මේ අනගාරික ධර්ම පාලතුමා. ඒතුව මොන තරම් වේදනාවෙන්ද පිරිමේ අපවත් වෙන්නේ. සිරිදේව මිත්‍ර හාමුදුරන් වහන්සේ මේ අපවත් වෙන්නේ සංවේගයෙන් ලංකාව පිළිබඳව මිනිස්සු ගැන. ඇයි ඒ? ආගමටයි ජාතියටයි ඇලිලා මෙහෙ මිනිස්සු මේ ඊට පස්සේ ඒවට බැලලා අපේ මිනිස්සු විතර උදව් කළොත් පිහිට වුණොත් ඒ මිනිස්සයාටම එරෙහිව කටයුතු කරන තව જાතියක් නැහැ, තව කෙනෙක් නැහැ. ඒ පුදුම දෙයක්. මොකද හේතුව මේ පිරිහීමට විනාශයට අවශ්‍ය කරන සියලු පාරමිතා පුරලා ඉවරයි සිංහලයා. මේ ඉන්න බෞද්ධයා සියලු පාරමිතා පුරලා ඉවරයි ජාතියක් හැටියට ලෝකේ වඳ වෙන්නට විනාශ වෙන්නට අවශ්‍ය කරන සියලු පාරමිතා පිරලා ඉවරයි. නේද? එකෙකුට එකෙක් නැති බව, එකට එකකට හා කොටා ගන්නා බව, එකෙක් ඉස්සරහට යනකොට කකුලෙන් අඳින බව, තව එක්කෙනෙකුට ඉස්සරහට යන්න උදව් කරන්නේ නැති බව, තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර තව කෙනෙකුට ලබා නොදීම, තමාගේ වටපිටාව මේව තියාගෙන ඉවොම මේ මැරිලෑම, තමන්ගේ පාරම්පරික ශාස්ත්‍රීය ශිල්පයේ ඥාති කෙනෙකුටවත් දෙන්නේ නැතිකම තියෙන කුහකකමට, ඉදිසියාවට, අයියගේ පුතාටවත්. මේ ඔක්කොම තියෙනවා මේ ජාතිය ඇතුලේ. ඒකට හේතුව ඒ තමයි නියම වෙනසීමේ පාරමිතා ගුණ. සියල්ල සම්පූර්ණයි. එහෙමනම් මේ මිනිස්සයා මෙච්චර මේ රුදුරු උනේ කොහොමද? පොඩි දෙයට හරි, හාමුදුරුවොත් එක්ක හරි, අම්මා තාත්තාත් එක්ක හරි කැටි අමෝරා ගන්න, වලි ඇද ගන්න තරමට මේ මිනිස්සයා මෝඩ උනේ කොහොමද? එකක් තමයි මේ මිනිස්සයාගේ මොලේ නැති වෙන්න ගහනව එන්නතක්. අනිත් එක තමයි ආගම ධර්මයෙන් නිවැරදි චින්තනේ හම්බ වෙන්නේ නැහැ. අනිත් එක උප්පත්ති ගතියේම මිනිස්සයාව මෝඩකමකින් පෙළෙනවා. යක්ෂ ගතියකින් පෙළෙනවා. මෙන්න මේ සියලුම ගුණාංග ටික එකට එකතු වෙච්ච තැන මහා වික්ෂිප්ත මිනිස්සෙක් බිහි වෙනවා. හදන්න බෑ. සමාජය හදන්න බෑ. හදන්න ගියොත් හදන්න කෙනා වෙනසෙනවා කියලා මට මේ රටේ ඉන්න මහා නායක හාමුදුරු කෙනෙක් දේශනා කළා. මම ඇත්තෙම උන්වහන්සේට ඒ වෙලාවේ විරුද්ධ වුණා. විරුද්ධ වුණාට මට දහස් වාරයක් ආයි මතක් වෙනවා නායක හාමුදුරු හරියට හරි. මේ රටේ මිනිහා හදන්න බෑ. කිසි කෙනෙක් හදන්න බෑ. හදන්න ගියොත් හදන්න යන කෙනාට උලක් අදී. ඒ නිසා මිනිස්සු හදන්නේ ඕන. ඉතින් ඊටාම පොඩි පිරිසක් හරි සිය කැමැත්තෙන් තමන්ගේ මනස සුද්ධ කරගන්න ඕන, තමන්ගේ මනස පිරිසුදු කරගන්න ඕන කියලා ඉදිරිපත් වෙන කෙනෙකුට උන අවස්ථාව තියෙනවා. මම කියලා මනස අල්ලගත්තට පස්සේ එයාව හදන්න බෑ. දුක්ඛ සත්‍ය තේරෙනවා කියලා කියන්නේ මේ මම කියලා ගත්ත එක දුකක්. මම කියලා අල්ලගත්ත එක දුකක්. මගේ කියලා මගේ කියලා මම අල්ලගත්ත එක දුකක් කියලා යාට තේරෙන කෙනා තමයි ඔන්න දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය ස්වභාව ධර්මයෙන්ම තේරෙන කෙනෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. අර දුකෙන් පෙළෙනසක් හොයාගෙන තමයි බුදුරජාණන් වහන්සේ දුකින් මුදවන්නට වැඩම කළේ. එහෙම නැතුව මේ සැපෙන් පෙළෙන අය නෙමෙයිනේ. සැපෙන් විඳින අය නෙමෙයි හොයාගෙන ගියේ, දුකෙන් පෙළෙන අය. ඇයි හොයාගෙන ගියේ? එයාට තමයි ධර්මයේ තියෙන්නේ. එහෙමනම් ජීවිතයේ දුකක්, ආධ්‍යාත්මයේ දුකක්, සසර දුකක්, මේ මනස දුකක් කියලා තේරෙන අයට විතරයි මේ ධර්මය ජීර්ණය වෙන්නේ. අනිත් කිසි කෙනෙක් ධර්මය හොර වැඩක් නැහැ. තව එකක් තමයි මේ ලෝකයේ දුක දැනෙන්නේ ප්‍රඥාවන්තයෙකුට පමණයි. මේ ලෝකයේ දුක දැනෙන්නේ ප්‍රඥාවන්තයෙකුට පමණයි. එහෙම නැත්නම් අනිත් සියලුම දෙනා ඕනම දුකක් සැපේ කියලා පෙරලා ගන්නවා. ඒක හැටි කියලා පෙරලා ගන්නවා. ඒක ස්වභාවය කියලා පෙරලා ගන්නවා. දුක දුක විදියට දකින්න බලන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. දුක දුක විදියට දකින්න පුළුවන්කම තියෙන විශේෂ ප්‍රඥාවක් තියෙන කෙනෙකුට පමණයි. ඉතින් එක් එක් පිරිස යම් යම් තරමින් හරි තමන්ගේ ගැටලු ටික විසඳ ගන්නවා. සමහර අය සම්පූර්ණයෙන් විසඳ ගන්නවා. ඒක ඒ කෙනාගේ තියෙන වාසනා ගුණය, පුණ්‍ය මහිමය කියලා කියන්න පුළුවන්. ලෝකේ තියෙන ඉහළම කන්ද තෝරගෙන ඒ කන්දට නගින්නට යොමු වන්නේ ඉතාම සුළු පිරිසක්. ලෝකේ ඉන්න ජනගහනයත් එක්ක බැලුවාම එවරස්ට් කන්ද තරණය කර තිබෙන්නේ බොහෝම සුළු පිරිසක්. ආන්නේ වගේ තමයි පින්නතුනේ ධර්ම අවබෝධය ලබා ගන්නා වූ පිරිසක්. මොකද ලෝකේ තියෙන උසම ධර්මය බුදුජානන් වහන්සේගේ මේ බුද්ධ ධර්මය. මේ කන්ද මුදුනටම නගින්නේ අර එවරස් කන්ද නැග්ගා වගේ සුළුම සුළු පුරුසා. මොකද හේතුව එවරස් කන්ද නගින්න ලොකු මුදලකුත් වැය වෙනවා, ලොකු කැපවීමකුත් ඕන. ජීවිතයත් මරණයත් කියන දෙකක් ගැන හිතන්නේ නැතුව තමයි ඒ කඳ මුදුනට නගින්නේ. සමහර දාවට නියයයි, සමහරලාට හේවි කියන්න බෑ. දෙකෙන් එකක් වෙනවා. අන්න එවැනි ධර්මයේ අවශ්‍යතාවයේ තියෙන ධම්සොඬ රජ කෙනෙක් තමයි ඉස්සරහට යන්නේ. දැන් ඔබ ළඟ මේ අවශ්‍ය කරන වීරිය තිබේද? උත්තරේ නෝද යස්ද? ඔබම තියාගන්න කොහෙද, මට කමන්නේ. ඔබට මේ ධර්ම අවබෝධය කරගැනීමේ අවශ්‍යතාවය හෙවත් කැමැත්ත, ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව, ඔබේ මනස විමුක්තිගත කරගන්න ඕන. ඔබේ මනස සතර අපායෙන් නිදහස් කරගන්න, ඔබේ මනස සසර දුකින් නිදහස් කරගන්න ඕන, ඔබේ මනස මේ තියෙන පිච්චෙන දැවෙන ලෝකයෙන් නිදහස් කරගන්න ඕන කියන කැමැත්ත හෙවත් ශ්‍රද්ධාව ධර්මයේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව විශේෂයෙන් අපි බලමු. අප්‍රමාදී ගුණයට නැඹුරු කරන්නට, ප්‍රමාදයෙන් තොරවම ධර්ම අවබෝධය කරගන්නට අවශ්‍ය කරන ඒ ශක්තියේ ගුණ ඔබේ ළඟ තියෙනවද නැද්ද? එහෙම නැත්නම් නොද යස්ද? ඒ ශ්‍රද්ධාව තියෙනවද පිරීලා? පොඩ්ඩක් තිබිලා මදි. ප්‍රමාණවත්ව තියෙන්න ඕන, පූර්ණව තියෙන්න ඕන. භාගයක් තිබිලා මදි. දැන් සමහර රටවල් වලට යන වීසා ගන්න ඉල්ලුවාම එයාගේ බැංකු පොතේ මෙච්චර සල්ලි තියෙන්න ඕන කියලා ඉල්ලනවානේ. ඔගේ පොඩ්ඩක් තිබුණාම දෙන්නේ නැහැ. හරියට ඒගොල්ලෝ ඉල්ලන්නේ කොච්චර ප්‍රමාණයද, ඒ ප්‍රමාණය යාට තියෙන්න ඕන ඉඳාන තිබුණාම දෙන්නේ. මම ඉඳන්නේ ශ්‍රද්ධාවත් ඒ වගේ. පොඩ්ඩක් තිබිලා යන්න බෑ. මෙයාට මෙච්චර පෙන්නන්න ඕන ශ්‍රද්ධාව. මෙච්චර තියෙන්න ඕන. නැත්තම් ඒ රටට යන්න බෑ. ඒ වගේ අවශ්‍ය කරන ඒ ප්‍රබල ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට අපිට කරුණු කාරණා හොඳින් තේරුම් කර ගැනීමේ අවශ්‍ය කරන ප්‍රඥාව තියෙනවා. දැන් අපි මේවා එකින් එකට කිව්වට පින්නතුනේ මේවා එකට සම්බන්ධ දේවල්. සිහියෙන් තොරව ප්‍රඥාවකුත් නැහැ, ප්‍රඥාවකින් තොරව සිහියකුත් නැහැ. ප්‍රඥාව සිහිය නැතුව ඇති ශ්‍රද්ධාවකුත් නැහැ, ශ්‍රද්ධාව නැතුව ඇති වෙන වීරියකුත් නැහැ. මේවා එකට සම්බන්ධ දේවල්. හොඳට මතක තියාගන්න, වෙන වෙනම වඩන්න බෑ මේවා. එකට සම්බන්ධ දේවල්. නමුත් එකක් ඉලිප්පි එක තැනකින් පේන්න පුළුවන්. අර එකට තියෙන කන්ද එක තැනකින් ඉලිප්පිලා උඩට පේනවා වගේ කෙනෙක් තුල ශ්‍රද්ධා චරිතය කියලා ටිකක් ඉලිප්පිලා ඒක පේන්න පුළුවන්. නමුත් එකට මුදු වෙලා තියෙන වැඩෙන එකට එකට සම්බන්ධ දේවල්. ඊළඟට හොඳ සිහිය තියනවාද? සිහිය කියන්නේ එයාට හොඳ සිහියක් තියෙන්න ඕන මට මේ වෙලාවේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. මට මේ වැඩේ මොකක් හේතුවෙන් වෙලා තියෙනවද? මට මේ මානසිකත්වයේ මොන හේතුවකින් වෙලා තියෙනවද? මේ මානසිකත්වය එතකොට ඒ සිහියත් එක්කම ප්‍රඥාව පිටුපසින් ගමන් කරලා හරියට තේරුම් ගන්නවා. එයා ප්‍රඥාව උගන්වනවා. එයාට මේ தත්වේ තියෙන්නේ මේ නිසා. මේ தත්වේ තියෙන්නේ මේ නිසා. මේ තියෙන්නේ මේ කැමැත්ත නිසා. මේ තියෙන්නේ මේ කාරණේ නිසා. ආදී වශයෙන් හේතුඵල පෙන්වනවා. එතකොට අපිට තථාගත ධර්මයේ තේරුම් කරගෙන හේතුඵල නිරෝධ කරන්න පුළුවන්. ප්‍රඥාවෙන් හේතුඵල පෙන්වනවා. තථාගත ධර්මයේ අවබෝධ කරගෙන හේතුඵල නිරෝධ කරගෙන යනවා. මොකද හේතුව මම කරගන්නට හැදුවට මම කරගන්න බැරි. මගේ කරගන්න හැදුවට මගේ කරගන්න බැරි. දෙයක් පස්සේ දුවන එකේ තේරුම නැහැ. මොකද හේතුව මේ හේතුඵල නිරෝධ කරන්නට හේතුව මොකක්ද? මම කරගන්නට හැදුවට මම කරගන්නට බැරි. මගේ කරගන්නට හැදුවට මගේ කරගන්නට බැරි. හේතුව නිසා ඒ ගමන නතර කරනවා. ඒ ගමනේ නිදහස් වෙනවා. නිවන කියන්නේ හොයන එකක් නෙමෙයි. සෙවීම අවසන් වෙනවා ඔයාගේ ආධ්‍යාත්මය තුල අවබෝධයෙන්. ඒ විතරයි නිවන. ඒ අවබෝධේ නතර වෙච්ච කෙනාටයි හොයන්න දෙයක් නැහැ. සෙවීම තමයි දුක. දෙවීම තමයි දුක. මගෙන් මොකද්ද දුක කියලා හෙව්වොත් එහෙම මම දෙන උත්තරය තමයි සැප සෙවීම කියලා. මොකද්ද දුක? සැප සෙවීම. දුක මොකද්ද? සැප සෙවීම. දැන් ඔක නිවනත් සමහර කට්ටිය සැපක් හැටියට ගන්නවා. මොකද අපායේ නිදහස් වෙන්නයි කොහොම හරි මේක අවබෝධ කරගත්ත නිසා අවබෝධ කරගන්නයි සැපක් ගන්නයි කියලා හිතුවොත් එහෙම ඒකත් පෙරලෙයි ඕනනම් සැප මේ සැපක් ගන්නට. දැන් නිවන් සැපත් ඊට පස්සේ එකනේ වරදවා ගන්න ක්‍රමනේ තියෙන්නේ ලෝකේ. වරදවා ගන්න ක්‍රම තියෙන්නේ. දැන් බුදුජානන් වහන්සේ බුදු වුණේ බුද්ධත්වයේ තුල, අවබෝධයේ තුල. දේවදත්ත ඒක බලෙන් ගන්න ගියාම එතකොට බුදු වෙනවද? දේවදත්ත කියපු ක්‍රමයට බුදු වෙන්න බෑනේ. අන්න ඒ වගේ තමයි නිවන. දැන් නිවන එක්කෙනෙක් යථා අවබෝධය කරා. ඈ කවුරු හරි උත්සාහ කළොත් එම ආනන්ද හාමුදුරුව මෙහෙම බණ කියනවා. මේ බණට තමයි වැඩියෙන් සෙනගෙන්නේ. මෙහෙම බණ කියනකොට මෙහෙම මහන්සියට නොයෙකුත් දේවල් මෙහෙම ලැබිලා තියෙනවා. කීට ප්‍රශංසා තියෙනවා කියලා ඒකම තව එක්කෙනෙක් මේ වගේම මේ විදිහට බණ කියන්න හදනවා. එහෙම කරන්න බෑ. කෙනෙක් අර නිවන් දකලා තියෙනවා මහත් ඒ වගේම ටක් ගාලා ඒ විදිහට නිවන් දකින්න ඕන. එහෙම දකින්න බෑ. තමන්ට ආවේනික වූ ක්‍රමයකට තමන්ගේ තියෙන අහිංසක ගුණයක් එක්ක තමන්ම සසරෙන් මිදෙන්නට අවශ්‍ය කරන අවබෝධයත් එක්ක ගමනක් ගිහිල්ලා දකිනා දෙයක්. තම තමන් පෞද්ගලිකව විදර්ශනා කරගෙන විශේෂයෙන් මේ නිවන් මඟ ගමන් කරන කෙනාට අර ගෲප් මානසිකත්වේ නැහැ. ගෲප් මානසිකත්වය කියන්නේ අර පිරිසක් හැටියට කණ්ඩායමක් හැටියට උත්තර සොයන ගතිය නෑ. එයාට දෙන්නේ පෞද්ගලිකවම මම තනියෙන්ම මම උත්තර සොයා ගන්නවා කියන එක. ඒ පෞද්ගලිකම උත්තර සොයා ගන්න එකට ගුරු උපදේශය ලබා ගන්නවා. නමුත් එයා උත්තරේ හොයාගන්නේ කොහොම හරි සමාතුල ප්‍රත්‍යක්ෂතාවයෙන්ම තීරණවලට එන තත්වයක් තමයි යාතුල තියෙන්නේ. පිළිගැනීම නෑ, විශ්වාස නෑ, ඇදහිලි නෑ. ඔන්න නිවන් දකින්න කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ එලිගැනීම් නැහැ, විශ්වාස නැහැ, දැහැලි නැහැ. ගුරුවරයා කිව්වත් ප්‍රත්‍යක්ෂ කරලා තමයි ඒක තේරුම් ගන්නේ තමන්ගේ ආධ්‍යාත්මය. පංච ඉන්ද්‍රියන් වලින් නිවන හොයනකන් නිවන දකින්නේ නැහැ. යමෙක් පංච ඉන්ද්‍රියන් තුලින් තොරව නිවන සොයපු දවසට තමයි නිවන දකින්නේ. කුමන හෝ ආකාරයකට පංච ඉන්ද්‍රියන් වලට බැස ගැනීමේ ගුණයක් නැහැ. පංච ඉන්ද්‍රියන්ම තමයි දුක. දුක කියන්නේ ඇස, දුක කියන්නේ කන, දුක කියන්නේ මහණෙනි නාසය දිව ශරීරය, දුක කියන්නේ මන කියලා දේශනා කරන්නේ ඒකයි. ඈ දුක කියන්නේ චක්ක විඥානය, දුක කියන්නේ සෝත විඥානය, ගාන විඥානය, චුවා විඥානය, කාය විඥානය, මේ මනෝ ධාතුව තමයි දුක කියන්නේ. දුක කියන්නේ මහණෙනි අතීතය, දුක කියන්නේ මහණෙනි අනාගතය, දුක කියන්නේ මහණෙනි වර්තමානය. දුක කියන්නේ ඔබ, මම, මමත්වය. ඔබේ හිත මේ මොහොතේ දුක් විඳිනවා නම් හොඳට මතක තියාගන්න, හොඳ සිහියෙන් බලන්න, ඔබේ මනස මේ වෙන විටත් සැප සොයමින් සිටිනවා. නිවනත් දුකයි කිව්වා නම් නිවන් දකින්නෙත් නැහැ. නිවන් සැපයි කියපු නිසා නිවන හොයනවා. නිවන දුකයි කිව්වා නම් මෙතන ඉන්න ඔක්කොම නැගිටලා යනවා. නිවන සපයි කියපු නිසා හොයනවා. ඇත්තෙන්ම නිවනේ සපත් නැහැ, දුකත් නැහැ. ඒ නිසාම තමයි නිවන් සප කියලා කියන්නේ සප නිවුණු තැන. සපත් නැහැ, නිවන් සප කියන්නේ ඒක. සැප කියන එක නැහැ. සැප නැති තැන. ඒ කියන්නේ දුක තියෙනවායි කියන එක නෙමෙයි. නිවුණු නිසා සියල්ල නිවුණු නිසා ඇතිවන සැප නිවන් සැප. මොනවද නිවුනේ? ඕ සදහායතන නිවි ගියා. කාලය නිවි ගියා. පෞපින් නිවි ගියා. පුජ්‍යලත්වේ නිවි ගියා. ආගමිකත්වේ නිවි ගියා. ජාතිකත්වේ නිවි ගියා. වාර්ගිකත්වේ නිවි ගියා. නිවීම යනු ඇසේ නිවීමයි. නිවීම යනු කනේ නිවීමයි. නිවීම යනු ආශ්‍රය දේව ශරීරය මනසේ නිවීමයි. ඇතුව සෙවීම නොව. නිවීම යනු සෙවීම නොව නිවීමයි. දැන් ඔබ කරන කියන දේත් එක්ක ධර්මයේ ගලපා බලන්න ඕන. මේ ධර්මයේ කියා දුන්නු වැඩපිළිවෙලද මම මේ දැන් කරන්නේ? අන්න ඒකට කියනවා ධම්මානුපස්සනාව කියලා. ධර්මයේ වැඩපිළිවෙලද මම මේ දැන් කරන්නේ. ධර්මයේ කියන්නේ ආකාරයටද මම මේ සිටින්නේ කියලා බලන්න. ඒ දෙක දෙස බැලීමට කියන යෝනිසෝ මනසිකාරය කියලා. කරන කරුණු ගලපල බලනවා. ඊට පස්සේ තමයි අඩුපාඩු පේන්න පටන් ගන්න. ඉතින් ධර්මයේ වැඩපිළිවෙල හරියටම තමන් පිළිහිටුවා ගත්තේ නැති හැම වෙලාවකම තමන්ට ගැටලු ඇති. ධර්මයට හරියට අනුගත වෙච්ච නැති හැම වෙලාවකම තමන්ට ප්‍රශ්න ඇති. මමත්වයට බර වෙලා හිටියාද ප්‍රශ්න. මමත්වයට බර නොවී සිටියාද ගැටලු නැහැ. කියන්නේ සමහර දේවල් සමහරලාට දූ කෙලියට සූදුවට ණයට සමාජයේ මේ ලොල් කර අයට රස්තියාදු අයට ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ. එතකොට එයා ධර්මයේ පිහිටිය නැති වුනහම මේ තැන් වලට ගියාට පස්සේ ඉබේටම ප්‍රශ්න ඇති වෙලා උන එයා කලකෝටියකටපත් වෙනවා. පස්සේ කලකෝටියකටපත් වෙලා මට ඇති වුණා මට ප්‍රශ්න කියලා එයා දුක් වුණාට ඇත්තෙන්ම එයා ඒ ධර්මයේ ඇසුර නැති නිසා, කල්යාණ මිත්‍රත්වය නැති නිසා, පාප මිත්‍රාශ්‍රය නිසා තමයි මේ සමාජ ගැටලු උද්ගත වුනේ. ඒ වගේම තමයි අපේ මනස තුළ අපි පිහිටිය යුතු මානසික ස්වභාවයන් තුළ නොපිහිට වැරදි මානසික ස්වභාවයන්. එහෙම නැත්නම් වැරදි මිත්‍යා සංකල්පවල නේද? වැරදි මිත්‍යා දෘෂ්ටිවල. තමන්ගේ දෘෂ්ටියගෙන ගියොත්, තමන්ගේ සංකල්පයගෙන ගියොත් අපි හිතන්නේ මිත්‍යා දෘෂ්ටියගෙන එක පිට තියෙන්නේ කියලා. පිට නෙමෙයි, ඇතුළේ තියෙන්නේ. මිත්‍යා සංකල්පයෝ කියලා අපි හිතන්නේ අර වෙන ආගමිකයෝ. එහෙම නෙමෙයි. ඒ ආගමිකයට සම්මා සංකප්ප තියෙන්නත් පුළුවන්. බෞද්ධයන මිත්‍යා සංකල්ප තියෙන්නත් පුළුවන්. බෞද්ධයන සම්මා සංකල්ප පිටව ගන්නත් පුළුවන්. අනිත් කෙනාට පිටව ගන්නත් පුළුවන්. මොකද්ද හරියේ සංකල්පේ? තථාගතත්වයටපත් වීම. බුදුදහම කියන්නේ විශේෂ තැනකින් මිනිස්සයා තැබීම නෙමෙයි. අස්වාභාවික මනුෂ්‍යයා ස්වභාවික කිරීම. ඔබ ගැන බලන්න මොහොතක් ඔබේ තියෙන සියලු ප්‍රශ්න තියෙන්නේ අස්වාභාවික වීම නිසා. සියලු ප්‍රශ්න පවතින්නේ අස්වාභාවික නිසා. ස්වභාවිකත්වයට පත් වුණාම මොනම ප්‍රශ්නයක්වත් බලන්න. ගහට තියෙන ප්‍රශ්නේ මොනවද කියලා. ගහක් මොන තරම් යුතුයකම් ඉෂ්ට කරනවද? ගහක් ඉෂ්ට කරන යුතුයකම් මොනවද කියලා අපි කියන්න ඕනද? ඒ ගසේ තියෙන යුතුයකම් නිසා තමයි මිනිස්සු නේද? අපි ඔක්කොම ජීවත් වෙන්නේ. සුළඟ මොන තරම් යුතුයකම් ඉෂ්ට කරනවද? සුළඟ වාගේ හිරු මොනතරම් යුතුයකම් ඉෂ්ට කරනවද? හිරු වාගේ ජලය මොනතරම් ඉෂ්ට කරන යුතුයකම් ඉෂ්ට කරනවද? ජලය වාගේ වන මහණෙනි, ඒ කිසිවක මමත්වය නැත. ආන්න ඒ වගේ තමයි බුදු කෙනෙක්ගේ රහතන් වහන්සේගේ ලෝ සේවාව. ඔළුවේ දරාගෙන ඉන්න දෙයක්වත් නැහැ, හිතේ දරාගෙන ඉන්න දෙයක්වත් නැහැ. නිවන් දකින්න හැදුවොත් දකින්නම බැරි එකක්. ඇයි හේතුව? රූපයක් නෙමෙයිනේ. නිවන අල්ලගන්න හැදුවොත් අල්ලගන්නම බැරි දෙයක්. භාණ්ඩයක් වස්තුවක් නෙමෙයිනේ. නිවන විඳින්න හැදුවොත් මානසික වේදනාවක් හැටියට විඳ දරා ගන්නම බැරි දෙයක්. නිවන වේදනාවක් නෙමෙයිනේ. නිවන රස බලන්න හැදුවොත්, ආග්‍රහණය කරන්න හැදුවොත් ආග්‍රහණය කරන්න බැරිම දෙයක්. එය සුවඳක්වත් රසයක්වත් තියෙන දෙයක් නෙමෙයිනේ. නිවන ගැන හිතන්න ගියොත් කවදාවත් හිතාගන්න බැරි දෙයක්. නිවන සංකල්පයක් නොවේනේ. නැති දේ නැති විදියටම පිළිගත්තහම සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඇතිතතු ඇති පරිදි සත්තාකාරය තථාගතත්වයේ ගැසනා කරන මිතා තථාගතයාණන් වහන්සේ කාටවත් ওই වචනේ ලැබුණේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ බුදුවරුන්ගෙන් තව එක්කෙනෙක් නෙමෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තේරුම් ගන්න පුළුවන්කම තියෙන සම්මා කියන වචනේ අරුත් ටික තේරුම් අරගෙන ගැලපුවනම් හරි. සම්මා කියන්නේ නොඇලීමට නොගැටීමට. සම්මා කියන්නේ නිවනට නිරෝධයට. සම්මා කියන්නේ අකාලිකත්වයට. සම්මා කියන්නේ අවේදිතත්වයට. සම්මා කියන්නේ මේ සංසාර විමුක්තියට. සම්මා කියලා කියන්නේ මමත්වයෙන් තොර, පුජ්‍යලත්වයෙන් තොර තත්වයට. රූප සංඥාවක් මුල් කරගෙන ඇස්තික පියාගත්තොත් රූපයද, අරූප සංඥාවක් මුල් කරගෙන ඇස්තික පියාගත්තොත් අරූප සංඥාවද, නිරෝධ සංඥාව මුල් කරගෙන net පියාගත්තොත් නිරෝධ සංඥාවද ඇති වෙනවා. දැන් ඔබ තේරුණාද නිරෝධ සංඥා කියන වචනේ තේරුම? නිරෝධ සංඥා, සඤ්ඤා නැත්තම් ඒක මොකද්ද? නිරෝධ සඤ්ඤා. රූප සඤ්ඤා කියලා කිව්වොත් ඒක රූපය මුල් කරගත්ත සඤ්ඤා. අරූප සඤ්ඤා කියලා ගත්තොත් අරූපය මුල් කරගත්ත සඤ්ඤා. හැබැයි අරූප සඤ්ඤාවේ ලක්ෂණය වගේ කියලා හිතුණට ඒක බොහොම හොඳ සිහියෙන් බලද්දි නිරෝධ සඤ්ඤාවයි අරූප සඤ්ඤාවයි අඳුන ගන්න පුළුවන්. අරූප සංඥාව එහි සංඥාවක් පවතිනවා ශූන්‍ය කොටගෙන. ඒක ලෝකේ හොයාගත් එකක්. ඒකෙත් අර නේව සංඥා නා සංඥා එතනටම වඩන්න පුළුවන් සමාධිය තියෙනවා, ගුණය තියෙනවා. නිරෝධ සංඥා. නිරෝධ සංඥාව එච්ච ගමන් ඔබට සංඥා නොපෙමිණෙන බව, වේදනා නොපෙමිණෙන බව, සංසාරය සැකසෙන්නේ නැති බව, සංස්කාර රැස් නොවන බව දැනෙන්න පටන් ගන්නවා. එච්චරයි. ඒසා ඔබ හරියට තේරුම් ගන්න, පිටින් ඇස් දෙක පියනකොට යටින් තව හැක් ඇරෙනවා. ඒ ඇහෙන් මොනවද හොයන්නේ? රූපයක් හොයනවද? තේරුම් ගන්න සරලවම, ඇහෙන් දකින්න පුළුවන් රූප විතරයි කියලා. ඒ කියන්නේ ඔබේ චක්කු විඥාණයට උනත් දකින්න පුළුවන් රූප විතරයි. නිවන රූපයක් කියා කොයිවත් තියනවද? ප්‍රකාශ වෙලා නැහැ. ඉතින් මොකටද ඇහැ අරගෙන අල්ලගෙන නිකන් මේ දුක් වෙන්නේ? මුලින්ම කිව්වා ඔබට ඇහෙන් ওই වැඩේ කරන්න බෑ කියලා. එච්චර. ඔබ විසින් කැමැත්ත පළ කරන අරමුණු, සිතුවිලි, සංඥා වන් වලින් තොර වුණාට පස්සෙත් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. මට මුකුත් කරන්න බෑ. ඔබ විසින් පළ කරන සංඥාව ඔබට ආවහම මට මුකුත් කියන්න බෑ. ඔබ විසින්ම සිය කැමැත්තෙන්ම කැමති වෙන වේදනාව පැමිණියාම මට කිසිවක් කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ විසින්ම සිය කැමැත්ත කැමති සිටෙවිල්ල පැමිණියා. මා විමසන්නේ ඔබගෙන්, ඔබ විසින් අරමුණු කර නොකරන ලද, කැමති නොවන ලද, බලාපොරොත්තු නොවන ලද, අපේක්ෂා නොකරන ලද, ආසා නොකරන ලද, තමා විසින් කැමැත්ත, ඡන්දය ප්‍රකාශ නොකරන ලද දෙයක් ඔබට පැමිණෙනවද කියන එකයි. කෙනෙකුට මතක් වෙනවා යම් කෙනෙක් දිගින් දිගට, ඒ කෙනාව අපිට මතක් නොවෙන්නේ ඇයි? යාම කියන ඔළුවට කරදරයක්, පීඩාවක්, මේමයි දැන් මට මතක් වෙනවා, මේමයි මේම අමතක කරගන්න ඕන. නැත්තම් සිද්ධිය, ඒ සිද්ධිය මට මතක් වෙන්නේ නැතියි. දැන් පේනවා ඔබම නයි මල්ලේ දාගන්නේ ඔබමයි නේ. කැලේ ඉන්න නයි ඔඩොක්කේ දාගන්නේ ඔබමයි. ඔඩොක්කේ දාලා නය නලව නලව ඉඳලා පස්සේ නය කන. කෑවට පස්සේ කියනවා මෙන්න කෑවෝ කෑවෝ කියලා. ඔකට කියනවා අර කැලේ ඉන්න ණය ඔඩොක්කේ දාගෙන කව ගන්නවා කියලා. ඉතින් ඒකට අපි මක් කරන්නේ නැහනේ. ඒ නිසා ඒ තමන්ගේ තියෙන මානසික අවිද්‍යාව, මනස පිළිබඳව අවබෝධය නැතුව වැඩ කළා, ඒ මිනිස්සෙව මොකද වෙන්නේ? ප්‍රපාතට වැටෙනවා. කාන්තාරයදී අර වැලි වලවල් වල දන්නේ නැතුව අඩිය දියලා වැලි වලේ වැටිලා මේ මිනිස්සෙම මිය යනවා. ඒ විශාල මඩවගුරු වල දන්නේ නැතුව අඩි තියලා ඉවරලා විශාල අගාධ වලට මේ මඩවගුරු වල ගිලිනවා. දන්නේ නැතුව ඇලට දොලට පැනලා තමන්ගේ ඔළුවම ගල් වල වැදිලා නේද ගිලිලා මිනිස්සු මැරෙනවා. දන්නේ නැති වැව් වල නාන්න ගිහිල්ලා ඒවයේ ඉන සතු කාලා හරි මොනවා හරිලා මිනිස්සු මැරෙනවා. බලන්න ඒක අවිද්‍යාව නිසා, තමන්ගේම අවදිය නැති නිසා, තමන්ගේම සතිය නැති නිසා, තමන්ගේම ප්‍රඥාව නැති නිසා සිදුවන ක්‍රියාදාමයක් කියලා බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව යත්තේව අශේෂ විරාග නිරෝධය. ඔන්න මම නිවන් දකින ක්‍රමය කියලා දෙන්න. හොඳින් අසා ගන්න. මේ ලෝකේ හැම දෙයක්ම දකින්න ක්‍රමයක් තියෙනවා, විදියක් තියෙනවා, ආකාරයක් තියෙනවා, හැඩයක් තියෙනවා. පුදුමේ කියලා කියන්නේ නිවන් දකින්න ආකාරයක් නැහැ, හැඩයක් නැහැ, විදියක් නැහැ. ඒ නිසා මමත්වය කිසි කලක නිවන් දකින්නේ නැත. ඕන් නිවන් දකින ක්‍රමය. ඕක දකින්න, ඕක තේරුම් ගන්න පුළුවන් මහා ප්‍රඥාවක් හැබි, මහා වීරියකින් යුක්ත, මහා ශ්‍රද්ධාවකින් යුක්ත, අප්‍රමාණ කැපවීමක් තියෙන මිනිසෙකුට පමණයි. අදුම තරමේ විශ්වවිද්‍යාල උපාධියකට කරන කැපවීමක් කරන්න පුළුවන් නම් නිවන් දකින්න පුළුවන්. අවුරුදු 4ක 5ක විශ්වවිද්‍යාල උපාධියකට කරන ඒ සියලුම කාල වේලාව සහය කැපවීම, ධනය, ශ්‍රමය, මහන්සිය ඔබ යොදන්න මේ මහා උපාධියට, ලෝකෝත්තර උපාධියට ඔබ මේක දකින්න. අංගිල්ලන්නේ එච්චරයි. ඔබට කරන්න බැරිද තව උපාධියකට කරන කැපවීමක් මුළු සංසාරයේම මුදව ගන්න? මොකක් කියන්න බලන්න. අවුරුදු 5ක මුල්ම අවුරුද්දේ රැග්ගික කන්ද ඕන. ඒක ගාලා, ඒක නාලා, අර ඔක්කොම කළා මේ උපාධිය කියන එක ලබා ගැනීම සඳහා. බැනුම් අහලා නීච වෙලා, මනස වට්ටගෙන, දුකටපත් වෙලා, මුදල් වේදම් කරගෙන, බස්සල ගිහිල්ලා, දුම් මැදගෙන ගිහිල්ලා, පොත් බලාගෙන කියවලා කියවලා කියවලා, ඇස් දෙක සවුත්තු කරගෙන නේද? නොයිකුත් දේවල් කාලා කාලා නොකාලා, කඩෙන් මොනවා හරි චුට්ටක් කාලා නොබී, මේ හරියට වැසිකිලි කැසිකිලි වුණත් යන්න බැරුව ඒව තද කරගෙන හිල කරගෙන ඉඳලා බොහෝ මාරුවෙන් අවුරුදු 5ක් 6ක් ඔය බඩ ගහලා 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 තමයි ඔබ දකින්නේ. ඔබ දැන් උපාධිය ලබන්නේ. ඉතින් ඒ වගේ කැපවීමක් මිනිස්සෙක් කරන්නේ නැති ඇයි? ධර්මයේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය ගලව ගන්න. ගොඩක් අය හිතන් ඉන්නේ මේ බුද්ධ학ම බුදුහාමුදුරුවන්ගේ කියලා. බණ හාමුදුරුවන්ගේ. අපි අපේ ඒ නිසා ඒ කරුණාවෙන් මතක තියා ගන්න ඕන බණ තමාපි නිසායි, බුදුදහම තමාපි නිසායි තියෙන්නේ. Tamanට එනි මගක් හදලා දීලා තියෙන උන්වහන්සේලා අනිත් සියල්ල කැප කළා. අනිත් සියල්ලම කැප කළා. ඉනි මගක් හදලා දීලා තියෙනවා ඇත්තන්ට පොඩ වෙන්නේ. මේකද ඉතින් පයින් ගහනවනම් ඉතින් මේ මිනිස්සයගේම අවාසනා. බුදුහාමුදුරු දේශනා කරන්නේ ඉතින් කෙනෙක් ධර්මය බැහැර කරගන්නවා නම් ඒකයි. යා විසින්ම අර බඩේ ගලක් ගැට ගහගෙන මූඩි පයින්නෝ වගේ වැඩක්. ඔන්න ඔය විදිහට තමයි මම හිතන්නේ ඔය ජේසුස් වහන්සේ ප්‍රකාශ කරේ. මේ කැමෙක් මේ ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා නම් ඒක හරියට මේ ඊට වැඩිය හොඳයි මේ මූඩි බඩේ ගලක් ගැට ගහගෙන මූඩි පයින්න එක කියලා. ඒක දැම්මා මූඩි දාන එක හොඳයි කියලා. එතකොට මිනිස්සු දෙවියන් ප්‍රතික්ෂේප කරන කෙනාට වෛර කරන්න පටන් ගත්තා. එක නෙමෙයි එතන තියෙන්නේ. ඇත්තටම ඔවුන් විසින් ඔවුන්ට විනාශයක් ඇති කරගන්න ඔය ධර්මයෙන් පිහිට බලාපොරොත්තු වෙන්නේ නැති අය කියලා. ඒකයි ඇත්ත කතාව. තමන්ගේ විනාශය තමන් ඇති කරගත්තා සමානයි. තමන්ගේ අපාය තමන්ම තෝරගත්තා හා සමානයි ධර්මයේ ප්‍රතික්ෂේප කිරීම. හිතන්න එපා පුංචි කැපවීමකට පුංචි දෙයකට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා. පසුබිම හරිම කටුකයි. දැන් බුදුරජාණන් වහන්සේගේ බුදු බවට කවුරුත් වඳිනවා. සයාරුද්ද දුෂ්කරක්‍රිය පිළිමිළඟට යන්නෙත් නැහැ, ඒක බලන්නෙත් නැහැ. ඇයි? ලස්සන නැහැනේ. ඒ කැලණි එහෙමත් තියෙනවා, අර දුෂ්කර ක්‍රියා පිළිමෙ තියෙනවා. ඒ පිළිමෙ ළඟට ගිහිල්ලා වැඩි ගාථාවල් එහෙම කියන්න යන්නේ නැහැ. මොකද? බයයි. දැක්කහම බයයි. ඉලයට වෝටු ගොඩක් පේනවා. හොඳටම දිරල ගිහිල්ලා මූණ ලස්සන නැහැ. තොල් රතු වෙලා නැහැ. කන් දික් වෙලා නැහැ. ඇහි බඹ දේදුණු වගේ නැහැ. මල් උඩ නැහැ. මුකුත්ම නැහැ. තාම මේ කටුක තැනක මේ පිළිමෙ තියෙනවා. ඒකට බයයි. කවුරුත් බුදු වෙන්න කැමති අර අවුරුදු 6 දුෂ්කර ක්‍රියාව නැතුව. බුදු බවත් එපා කියනවා, අවුරුදු 6 දුෂ්කර ක්‍රියාවත් එක්ක දෙන්නද කියලා අහුවා. එහෙමයි. මොනවායි තාත්තේ? දැන් අපි මේ තේරුම් ගත්ත මේ ධර්මයේ කවුරුත් ගන්න කැමති හොඳ AC කුටුවක වාඩි වෙලා හොඳට සතුටුපහසු ඉඳගෙන මැස්සෙන් මදුරුවකින් හානියක් මුකුත්ම නැතුව කන ටික අහගෙන ටක් ගාලා ගන්න කැමති. හැබැයි අපි දුක් විඳපු ආරණ්‍ය වල ගල් ගුහාවල් වල මහා මග සෙරප්පු නැතුව, දාහනේ නැතුව, කන්න නැතුව, බොන්නේ නැතුව ඒ විඳපු දුෂ්කර කාලය දෙන්නද කියලා අහුවොත් අයියෝ ඒ වගේ කන්නම් අපිට බෑ. මහා කැලෑවල් වල සතු සර්පයෝ කාලා මේ ඒ දුෂ්කර ක්‍රියාව ඒක ගන්න කැමති නැහැ. මේ කාටත් තේන්නේ මතු පිට ටික විතරයි. කොහොමද මෙච්චර පරිසරයක ඉඳගෙන මෙහෙම දෙයක් දැක්කේ කියලා හිතෙන්න පුළුවන්. සිද්ධාලේප මුදලාලි මහත්තයාගේ බයිසිකලයේ සිද්ධාලේප විකුණන කාලේ කාටවත් පේන්නේ නැහැ. මේ මිනිස්සයා බුද්ධ බයිසිකලයේ සිද්ධාලේප විකුණන කියනවනේ නේද? ඔය අනිත් දින ව්‍යාපාරික මහත්තුරු ගෙදර තමන් තනියෙන් සමන් කැටේ හදපු කාලේ කාටවත් පේන්නේ නැහැ. වෙන්ඩෝල් ලංකා මහත්තයා වගේ අය බොහොම සුළුවට පටන් අරගෙන පොඩි ගෙදර සමන් කැටයක් ගහගෙන වැඩ කරපු එක කාටවත් පේන්නේ නැහැ. මේ මනුස්සයා දෙන්න එහෙම දියුණු වෙලා තියෙන ලෞකික වාසය. ඊට පස්සේ නවලෝක මුදලාලි මහත්තයා ඇවිල්ලා ඉතාලම මේ සූම මේ රස්සාවක් කරන ඔය මුට්ට කර ගහන පැති බක්කි තරළු ගලන තැන ඉඳන් ආවයි කියලා කාටවත් පේන්නේ නැහැ. බිල්ටේඩ්ගේ මහත්තයා බිල්ගේ තාත්තා මේ දර කපන්නෙක් වෙලා කැලේට ගිහිල්ලා දර ටික කපාගෙන ඇවිල්ලා පොරොවෙන් පළලා මේ විකුණලා තමන්ගේ පුතාට උගන්වලා ඉස්සරහට යවුවා කියලා ඒ පුතත් දර කැපුවා. තාත්තගේ දර ටික කර තියාගෙන ගියා, දර ටික අරගෙන පොළොට ගියා කියලා කවුරුත් දකින්නේ ගහේ උනත් මල් ගහේ උනත් ඒකයි. අපි උඩම තියෙන මල අරගෙන බලලා ෂා මේ මලේ ලස්සන කියලා කියනවා. හැබැයි මේ මලෙන් අතු වලට යන්නේ, අතු වලින් කඳට යන්නේ, කඳින් පොළොවට යන්නේ, පොළොවට ගිහලා මුල් වලට බැහැලා බලන්නේ. ඔබ මතක තියාගන්න, ඔබ නැමැති ගසෙත් ඔබ මල් පුබුදවා ගන්නට අවශ්‍ය නම් අර මුලේ ඉඳලා තියෙන කටුකත්වය, ඒ කඳේ තියෙන වැඩිම, අත්තේ තියෙන සවිය සහ පොර ඒ සියල්
ඇති කරගත්තට පස්සේ තමයි ඔබ තුල මල් පිපෙන්නේ.
යම් කිසි කැපවීම සමුදායක් කරන්න ඕනම මිනිස්සෙගේ ලෞකික සාර්ථකත්වයට හරි ආධ්‍යාත්මික සාර්ථකත්වයට හරි විශාල කැපවීම සමුදායක ප්‍රතිඵලයක් තමයි ධර්මය යම් ප්‍රමාණයක දැක්ක අයගේ දැකීම අනිත් අය. ඔය ධර්ම මාර්ගයේ යද්දී සමහර අයගේ මුලදිම බිඳෙනවා. සමහර අයගේ මැදදී ඇවිල්ලා බිඳෙනවා. සමහර අයගේ ටිකක් අවබෝධයේදී මිදෙනවා. සමහර අයගේ අවබෝධයේ ටිකක් දුර යද්දි මිදෙනවා. මේ කියන්නේ යම් කිසි තැනකදී මේ මාය කොහොම හරි මේක කඩා ගන්නවා. ඒක තමයි ස්වභාවය. අර අර එනවනේ අර තණ්හා රති රග තුන්දෙනා ඕව නටල නටල කොයි බහරි තැනකදී යාව මෙල්ල කරන්නම බලනවා. ඉතින් ලෞතර බුදු කෙනෙක්ව බුදු වුණාට පස්සේ මෙල්ල කරන්න ආවා. මොකද කිව්වේ බුදුහාමුදුරුවෝ බුදු වුණා ඇති පිරුණම් පාන්න කිව්වා. නෑ මාරේ මම මේක ශාසනය පවතිනකන් ඉන්න ඕන කියලා අවසර නෙමෙයි අදිෂ්ඨානය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ ඉස්සරහට කටයුතු කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරුණම් පාන්න තීරණය කරනවා. ආනන්ද හාමුදුරුවන්ට ඉඟියක් පළ කරනවා. කැමැතිනම් බුදු කෙනෙකුට කල්පයක් වැඩ ඉන්න පුළුවන් ආයු කල්පයක් කියලා කියනවා කියනවා. ආනන්දහාමුදුරුවෝ කන් ඇහෙන්නේ. ඒ වෙනකොට මාර්යා කන් දෙක උගුල් දාලා තියෙනවා. අගුල් දාලා මේ කියනවා මේ ඇහෙන්නේ, මේ කියනවා මේ ඇහෙන්නේ. තුන් වතාවක්ම කිව්වා. ඇහුන්නේ බුදුහාමුදුරුවෝ තීරණය කළා මම පිරුණම් පානවා. අදිෂ්ඨානය අවසන් කළාට පස්සේ ආ යනවා. ඒ ස්වභාවය. මනුස්සයෝ උනත් ජීවත් වෙලා දැන් ඉතින් උන්නත් එකයි මලත් එකයි කියලා අතාරිනවනේ. තරි ගමු ගෙනියනවා. දැන් තමන්ගේ අදහස් කටයුතු සම්පූර්ණයි, සියල්ල සම්පූර්ණයි කියලා හිතුව ගමන් ඉවරයි. එක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ ගොඩාක් වයසයි. ඉතින් උන්වහන්සේ කිව්වා, අනේ ආයුෂ්මතුනේ අද මැරුණත් සැපයි කියලා කිව්වා. අනේ ඊළඟ සතියේකොට අපවත් වෙලා. ඒක යනු පණිවිඩේ යනු විශ්වයට. ඉතින් නිවන් දකින්න උනත් කියන්නත් බැරිද? අනේ මං අද නිවන් දැක්කත් සැපයි මං කැමතියි කියලා. ඉතින්ද හිත හදාගන්නේ? මැරෙන්න හිත හදාගත්තා. ඈ සමහර අය දාගෙන ඉන්නවා මොකද්ද උත්සාහන කර්ම. මැරෙන්න කලින් මං මේක දකින්න ඕන කියලා. මම මතකයි එක අම්ම කෙනෙක්, වයසක අම්ම කෙනෙක් අවුරුදු 15ද 20ද එක දිගට බණ අහලා. ඒ දැක්කේ නෑ. දැක්කේ නැතුව අවසාන භාගෙදී අපි එහා පැත්තේ ශාලාවේ බණ කියන්නේ දැක්කා. දැක්කට පස්සේ දැන් හොඳටම අසාධ්‍යයි. ප්‍රෙෂර් උත් නැගලා, සීනිත් නැගලා, අරව මේව ඔක්කොම තරක් වෙලා මැරෙන්න ඕන වෙන්නේ. දැක්ක හැබැයි නකල මං අහුවා, අම්මා ඉතින් නිවන් දකින්න කොයි විදියටද හිතාගෙන හිටියේ? මැරෙන්න කලින් කොහොම හරි දකින්න ඕන කියලායි හිතන් හිටියේ හාමුදුරුවනේ කියලා කිව්වා. එහෙනම් මං කිව්වා එහෙනම් හරි. අනේ සතියයිද දෙකයිද මලා. එහෙම උත්තාන කර්මේ දාන්න එපා. මේ අදාද මේ දැන් නිවන් දකින්න ඕන කියලා දාන්න ඕන. මේ ආදියෝ ටික දාන්න කොහොමද? මැරෙන්න කලින් දැක්ක. මැරෙන්න දවසකට සතියකට කලින් දැක්කම වැඩක් තියෙනවද? මම එහෙම නෙමෙයි. මාර්යා කිව්වා මට තව වයස තියෙනවා කියලා. මං කිව්වා එහෙම කියන්න බෑ. අපි කොයි වෙලාවෙ මැරෙනවද දන්නේ නේද? ගුවන් ගමන් යනවා. ඩෝංගා ලොක කඩන් වැටුණා. ආදාහනෙත් නෑනේ. මොකුත් නෑ. එහෙම නැත්තම් මේ අනුතුරු සිද්ධ වෙන එහෙම මිනිස්සු කොහේක මැරෙනවද කියලා කියන්න බෑනේ. සොම් මෙහෙම කියන්න බෑ. මාරය එහෙනම් මට කියන්න ඕන මගේ ජීවිතේන කාලය. මාරයත් එක්ක සම්පූර්ණ සාකච්ඡාවක් කළා දිගට. ඩිස්කෂන්ස් කරන්න වෙනෝ ඒ මාරයත් එක්ක ඉතාම බරපතල විදියට. ඉතින් මාරයට කිව්වා. ඊට පස්සේ මාරයා එහෙම කිව්වම ඉතින් තව කල් තියෙනවා. ඊට පස්සේ තව එකක් තමයි තරුණ කාලෙම මම මේක දැක්කොත් මට වැඩි කාලයක් මේ ලැජ්ජ නොවි ඉන්න පුළුවන්. අභිමානයෙන් ඉන්න පුළුවන්. අරක දන්නේ නැහැ, මේක දන්නේ නැහැ, අර කොටස දන්නේ නැහැ, මේක දැක්කේ නැහැ කියලා මේ පුතජනේ කියලා කියන්නේ මම අර පැහැදිලිව මම ප්‍රකාශ කරලා තියෙන විශ්වාස කටයුතු පුජ්‍යලේ නෙමෙයි බෝම්බයක්. පන්සලේ දායකයා වෙලා හිටියත්, තමන්ගේ ඥාතියා වෙලා හිටියත් බෝම්බයක්. පලිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කියලා නළලේ කොන්දේ දකින්න ඕන. තන්ජන බව කියන්නේ බෝම්බයක්. ඒ පම්පලට දෙන දායකයෝ ටිකම එකතු වුණා. අනිත් පැත්තට හැමෝම ආම්දුරට ආයි පහර දෙන්නෙත් ඒගොල්ලෝ. තේරෙනවනේ? පම්පලේ ආම්දුරවන්න නෙමෙයි තමන්ගේම මේ කේනාට මේ පහර දෙන එක මේ නින්දා කරන එක අපහාස කරන එක. ආයි ටික අහන්න දෙයක් නැහැ නේ දුෂ්ට චේතනාවේ මේ සමාජය තුල. ආම්දුරන්න විශේෂ සැලකිල්ලක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. එහෙම දුෂ්ට සිතුවේ සමුදායක් තියෙන මේ සත්වයේ පුතඥය කියලා කියන්නේ. ඒ නිසා කිසිම පුතඥයෙක් බුද්ධ පුත්‍රයෙක් නෙමෙයි. බුදුහාමුදුරගේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔබ ඒ තියෙන අවාසනාවන්ත පෙළපතෙන් ඉවත් වන්න. පුතඥකම කියලා කියන්නේ ලෝකේ තියෙන අවාසනාවන්තම පෙළපත. ඔබේ පෙළපත පුතඥද ආර්ය ශාවකද? ආර්ය පරම්පරාවේද අනාර්ය පරම්පරාවේද? ඔබ අනාර්ය පරම්පරාවේ නම් පුතඥ පෙළපතේ නම් සිටින්නේ වහාම ඔය නීච කුලෙන් නීච පෙළපතින් නිදහස් වෙන්න. ඉන්නපන්. සතර අපාය නියතයි. නිත්‍යා දෘෂ්ටිය නියතයි. සසර අප්‍රමාණ දුක් නියතයි ඔය පෙළපතේ. කුමක්ද කරන්නේ? අප්‍රමාදීව සම්මාදිට්ඨිය ඇතිවන්නට නම් සද්ධර්ම ශ්‍රවණය ඕන. දැන් මේ අපි බණ අහන්න කියලා කියනෝනේ. එතකොට මොඩියෝ අහනවා බණ අහලා නිවන් දකින්න පුළුවන්ද කියලා. එතකොට ධර්මයේ සම්මාදිට්ඨිය ඇති වෙන්න සම්මාදිට්ඨියට උපකාරක ධර්ම මොනවාද? සද්ධර්ම ශ්‍රවණය. සීලයට උපකාර ධර්ම මොනවාද? සම්මා සංකප්පය, සම්මා දිට්ඨිය. ඒව නැතුව සීල රකින්න බෑ. සීලය අඳුන ගන්න බෑ. දැන් අපි අය සම්මා සංකප්පෙත් නැතුව සම්මා දිට්ඨියකුත් නැතුව රෙද්දක් පුරවන් ගිහින් ඉඳලා හීතලට ගෙදර යනවා. ඒ විතරක් මදි. අර අනුන්ගේ ඇදගුද හොය හොයා ඉඳලා හාමුදුරුවට බැන බැන ඉඳලා අවසානයේ හාමුදුරුවොත් එක්කත් මොකක් හරි බෝට් ලෑල්ලේ නම දැම්මේ නැහැ, නම ඉස්සරහෙන් කිව්වේ නැහැ කියලා ඒකටත් වෛර බැඳලා අවසානයේ පන්සල් වත්තේම ණයෙක් වෙනවා. තත්තං අපාය. මේ තමයි හැටි. මහා භයානකයි. මේ පෞගේ දවසේ මම මේ දොස්තර මහත්තයගෙන් මේ පොඩ්ඩක් බෙහෙත් වගේයක් ගන්න කියලා දොස්තර මහත්තයාට ඉදින් සද්දාව ඉදලා මිනිහා වැඩිපුර කතා කර කර හිටියා. එළියට බැස්සහම මාව කන්න හැදුවනේ ලෙඩු ටික. ඔච්චර වෙලා ගත්තේ මොකද කියලා ඇහුවා. මං කෝ මං ගත්ත වෙලාවක් නැහැ, මේ දොස්තර මහත්තයා තමයි වැඩි. එයාගේ කතාවක් කරගත්තේ, එයාගේ අම්මා බණ අහනවායි කිව්වා. එයාට ප්‍රශ්න ගැටලුවකයක් තිබ්බා, මම ඒවට උත්තර දුන්නා. එයාගෙට යෝජනාවල් කළා, ඒගොල්ලන්ට මේක කරන විදිය පිළිබඳව උපදෙස් දුන්නා. එයා සතුටෙන් ඒව අනුමෝදන් වුණා. ඒ නිසා කාලය දෙන්නු දෙන්නේ නැහැ කොහොමද? පැයක් පැය කාමරයක් විතර ගිහිල්ලා තිබ්බා. ඒ නිවේසුරේක ආපු ගමන් මාව කන්න පටන් අරන් ඇහුවා, "ඇයි බාගයක් ගත්තම් මන්දිට බෙහෙත් ගන්න කියලා?" ඇහුවා. හොඳටම ගේන්න කියලා. සමහරලාට හොයන්නේ මේ හාමුදුරු කවුද, බුදු කෙනෙක්ද, ආර්ය ශ්‍රාවකයෙක්ද, වෙද මාත්‍යගේ ඥාති කෙනෙක්ද, උදව් කරන්නද, නැත්නම් මේ ඩොක්ටර් කෙනෙක් නිකන් තියන් ඉන්නේ මෙයාගේ මොකක් හරි වෙන සම්බන්ධ තියෙකුවත් වැඩන්නේ. අපිට පරක්කුයි. අර බල්ලා වගේ තමයි. හිමින් ගමනකුත් නැහැ, කොරන වැඩකුත් නැහැ. ඒසොට හරි හරි ඉන්නේ. ඒ කියන්නේ අර යක්කුන්ගේ පරම්පරාවෙන් එන කට්ටියනේ බුදුහාමුදුරු වෙන කාලේ හිටිය කියන්නේ යක්කුනේ. ඒ මහියංගනේට ඒ එන කාලේ හිම හිටියලු. ඒ යක්කුන්ගේ ගතිය තියෙන යක්ෂ ගතිය කියන හැම තිස්සෙම තරහින් වැඩ කරන. එතකොට යම් කිසි කෙනෙක් දැක්කොත් තරහින්ම වැඩ කරන කෙනෙක් හිතා ගන්න මේ යකා ඉන්නේ අර යක්කුන්ගේ පරම්පරාවෙන් තමයි. ඔය දේව පරම්පරාව කියලා කියන්නේ හරිම ගුණධරක. හරි ඉවසීමේ. හරි දිගු දුර කල්පනා කරලා කටයුතු කරන ස්වභාවය. හැබැයි මෙහෙමත් තියෙනවා. යක්කුන්ගෙන් බේරෙන්නත් අපි යක්ෂ ආවේශ කරගන්න වෙනවා. යකා හයරකට ගන්න වෙනවා. නැත්නම් යක්කු දමනය කරන්නේ යකාට පෙන්නුවොත් හාවේ. මොකද වෙන්නේ? හාව මසට ගන්නවා. යකාට පෙන්නුවොත් මුවේ. යකා මොකද කරන්නේ? යකා මසට ගන්නේ. යකාට පෙන්නන්න ඕන සිංහේ. යකාට පෙන්නන්න ඕන කොටියේ. ඈ යකාට පෙන්නන්න ඕන යකෙක්ම. ඒකනේ අර යක්කු වෙලවන්නේ යක් මූණ දාගෙන කට්ටදී. නැතුව නිකන් නිකම් මූණක් දාගෙන නැතුවට යකා යන්නේ නැති බව තේරෙනවා. යක් මූණක් දාන්නටන්නේ ඒකයි. ඒ අපිට මේ සමාජය තුල යක්කු ඉදිරි යක් මූණක් දාගන්න සිද්ධ වෙනවාමයි. ඒක මූණක් විතරයි. ඒ මූණක් විතරයි. ඒ නිසා ඒ බුදුහාමුදුරු කිව්වෙත් ඒකයි. අර සිල් ගත්තන අයාට දරට බඳින්නත් ගත්තාම කිව්වා අනේ උඹ ඉතින් පෙනේ පුප්පලවත් පෙන්නපම් බය කරපන් නැත්තම්නම් බේරෙන්න හම්බෙන්නේ නැහැ කියලා. දැන් මගේ තියෙන පරිත්‍යාග ශීලීත්වය මගේ තියෙන අතහැරීම සම්පූර්ණ පෙන්නුවොත් මොකද කරන්නේ? කෙස් ගහක්වත් ඉතුරු කරන්නේ නැහැ. දැන් කෙස් ගස් නැහැ. තාට්ටේත් ඉතුරු කරන්නේ නැහැ. ඒකේ වැඩි. මොකද හේතුව? ලෝභයෙන්, ද්වේෂයෙන් තම පැත්තට ඇදගන්න, ගෙනියන්න බලන මිනිස්සු ටික මේ මුල් ගල වුණත් ගලවන් යනවා. අර වේසන්දර රජුරෝ සතර වාහල් දොරකඩු දොරකඩවල් ඇරලා දාපු ගම මොකද කරේ රටේ ඉන්න මිනිස්සු ටික? අනේ රජතුමා ඇයි මේ අතහැරියේ? රජතුමා වගේ මාත් වෙන්න ඕන. මේ රජතුමාගේ මොකද්ද මේකේ තුල තියෙන සංකල්පය කියලා කවුරුත් බැලුවේ නැහැ. මොකද්ද බැලුවේ? අර මාලිගයේ ඇතුලේ තියෙන බඩු වල තියෙන වටිනකම බැලුවේ. ඉස් ලූලු වතේකේකේ ඔබ පිටගම් උස්සගෙන උස්සගෙන මිනිස්සු දුවන්න පටන් ගත්තලු. මේ පෙන්වන්නේ මේ ලෝකේ ස්වභාවය. මේ ලෝකේ ස්වභාවය. ලෝකේ ස්වභාවය පෙන්වන්නේ. හිසා සම්මුති විදියට සම්මුති ආකාරයෙන් වාසය කිරීමටත් පාලපාලනය කිරීමටත් ආධ්‍යාත්මික දේ ආධ්‍යාත්මික විදියට තේරුම් කර ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් මනාකොට අවබෝධයෙන් මනාකොට සිහියෙන් කටයුතු කළ යුතුයි. පොඩ්ඩක් බණ ඇහුවයි කියලා මේ හිතන්න එපා සුකිත මුදිත හරි සාන්ත දාන්ත තීන්ද ඌඩු වෙලා ලෝකෙම වෙනස් වෙලා එයි කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. චුට්ටක් බණ ඇහුවයි කියලා මේ මිනිස්සුන්ගේ අර ගති ලක්ෂණ ගති ස්වභාවයන් අර කැලේ මාරු වුණාට පුල්ලි මාරු වෙන්නේ නැති ගති ඒව මේව තියෙන්න පුළුවන්. දැන් මෙහාට කෙනෙක් ආවොත් එම අනේ හරි ෂෝක් එයා බණ අහන්න එනවා බණ අහනවා කියලා ඉතින් හිතන්න බෑ. අපි දන්නේ නැහැ කොයි විදිහට බණ අහනවද කියලා. කොයි අරමුණේ ඉන්නවද කියලා. තමාගේ පිරිසුදුකම අසිරිසුදුකම තමා තමයි තියෙන්නේ. තමන් තව කෙනෙක් තුලින් ලෝකේ යැපෙන්නේ නැතුව තමා තමා තුලින් යැපෙන. තමන්ට හැකියාව තියෙන්න ඕන. හරි ලේසියෙන් පින්නතේ තමන්ට තමන්වත් නැහැයි කියලා තේරුම් ගත්ත තැනින් අනුන්ගේ දෙයක් කඩාවඩා ගන්න ඕනත් නැහැ. අනුන්ගේ දෙයක් පතන්න යදින්න ඕනත් නැහැ. අනුන්ගේ දෙයක් පුරගම් මරකම් කරන්න ඕනත් නැහැ. ඒවට ආසත්ත වෙන්න ඕනත් නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණයට, තමන්ට ලැබිය යුතු ප්‍රමාණයට, තමන්ට සුදුසු ප්‍රමාණයට ලෝකෙන් යමක් ලැබේවි. මේ සියල්ල අතහරින්න නෙමේ තියෙන්නේ, හැම මොහොතකම අත්හැරිලා තියෙන්නේ. අල්ලා ගත්තයි කියන්නේ මායාවක් විතරයි. ඒක තේරෙනවද හොඳට? අනු බලන්න, මේ මගේ පොළොව, මේ මගේ ඉඩම කියලා කියන්නේ මායාවක් විතරයි. මේ මගේ ඉඩම, මේ අරයාගේ ඉඩම, මේ කරෝලුස්ගේ ඉඩම, මේ ඇඩ්ඩින්ගේ ඉඩම, මේ සීලවතීගේ ඉඩම කියන්නේ මායාවක් විතරයි. පොළොවෙන් කාටවත් ගන්න පුළුවන්ද ඔක සල්ලි වලට? ගන්න පුළුවන්ද? බෑනේ. මිනිස්සෙක් මිනිස්සෙකෙන් සල්ලි වලට ගන්නව නිසා පොළොවෙන් සල්ලි වලට ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි මිනිස්සෙකෙන් මිනිස්සෙක අයිතිවාසිකම් කියනවා මිසක් සෝබා දහමෙන් අපි කිසිවකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කම නෑ. සුභා දහමෙන් කිසිවිටක අයිතිවාසිකම් කියන්නේ නෑ. ඒක අපි හොඳට මතක තියාගන්න. එහෙමනම් අපි ස්වභාවික සත්‍යය තේරුම් ගන්න. පුජ්‍යල සත්‍යය නෙමෙයි. පුජ්‍යලේ පුජ්‍යලේගෙන් බෙදලා යමක් ඉගෙන ගන්නවා නෙමෙයි. ස්වභාවික ක්‍රියාවලිය ඔබ තුල අවදි වූවාද? ඒ තමයි සම්‍යක් ප්‍රතිපදාව. කුමක්ද ස්වභාවික ක්‍රියාවලිය? ඔය සිතුවිලි එනවා, සිතුවිලි යනවා, ඒකද? නෑ, ඒක නෙමෙයි. ඔය එක එකව මතක් වෙනවා, ඔහි ඉන්නවා, ඒකද ස්වභාවික ක්‍රියාවලිය? ඒක නෙමෙයි. එකක්වත් ගණන් ගන්න නැතුව ඉන්නවා, ඒකද ස්වභාවික ක්‍රියාවලිය? ඒක නෙමෙයි. ස්වභාවික ක්‍රියාවලිය කියලා කියන්නේ පුජ්‍යලත්වයේ මුසු දෘෂ්ටියක් සංකල්පයක් නොගෙන නැගී සිටීම. පුජ්‍යල දෘෂ්ටිය නොගෙන නැගී සිටීම සම්මා දිට්ඨියයි. පුජ්‍යල දෘෂ්ටියක් නොගෙන නැගී සිටීම සම්මා සංකල්පයයි. මේ මුල හරියට හදාගන්න නැතුව, දියුණු කරන්න නැතුව සමහර අය කියනවා මට මේ කියන්න බලන්න, මේ සෝහාන් ඉඳලා සකුදාගාමි අනාගාමි අරිහත් වලට යනකම් මේ සංයෝජන වෙන්වෙන් වශයෙන් දිය වෙන විදිය මගෙන් කෙනෙක් ඉල්ලීමක් කළා. මං කිව්වා ඔයා සෝහාන් වුණාට පස්සේ අනිත් එක කියන්න කියලා. ඊට පස්සේ මොකක්ද මං කියන්නේ? පුදුම මිනිස්සු ඒ කියන්නේ ඔහේ නිකන් අරකයි මේකයි ලට්ටපට්ට පරදල් ලොකෝම ටික ඔළුවේ දා ගන්නවා එකක්වත් කමන්නනේ. හරියට අර මේ තියෙන වෙළඳ ආයතන වලට ගිහාම හැම එකේම තියෙනුනේ අර වෙළඳ පූර්ව දැන්වීම කොලයක්. ওই කොල ටික අරන් එන කොච්චර හරි වාහනවල බඩවල කොල අරන් එන අරගෙන යන ගෙදර තියාගන්න. ඉත මිනිස්සයාට කොළමිටියක් විතරයි තියෙන්නේ, ප්‍රායෝගිකව එක භාණ්ඩයක්වත් ගෙදර නැහැ. මොකද ප්‍රායෝගිකව ඒ භාණ්ඩ ගේන ධනේ තියෙන්න ඕනනේ, සල්ලි තියෙන්න ඕන. ආන් ඒ වගේ තමයි පින්නතුනේ, දැනුම විතරක් තියාගෙන ඉන්න මිනිස්සු අර పూర్ව දැන්වීම් පොලේ ගෙනල්ලා තියාගෙන ඉන්න ඕනේ වැඩ. කිසි තේරුමක් නැහැ. ඔබත් పూర్ව දැන්වීම් පොළ ටිකක්ද තියාගෙන ඉන්නේ? ප්‍රායෝගිකව ශ්‍රද්ධාව තියනවද? ප්‍රායෝගිකව ප්‍රඥාව තියනවද? ප්‍රායෝගිකව සීලය තියනවද? දැන් අපේ අයගේ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙනම් මොකද්ද මේ අරිහත්ත්වයට උපකාරක ධර්ම වුණත්, අරිහත්ත්වයේ ස්වභාවය වුණත්, අරියතුන්ගේ මානසික ස්වභාවය වුණත් ඔක්කොම කියනවා දැක්කවාගේ. තනිකර බොරුනි කියන්නේ. තනිකර බොරු කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ පිරුණුවම් පාන විදියත් කියයි, පිරුණුවම් පාන දෙවන් වහන්සේගේ සිත වැඩ කරපු විදියත් කියනවනේ. මෙන්න මේ විදියට නැගලා මේව දෙයා පළවෙනි ධ්‍යාන නැග, දෙවෙනි ධ්‍යාන නැග, තුන්වෙනි ධ්‍යාන නැගලා මේ කාටවත් කිව්වෙත් නැහැ, ඒක දේශනා කරලත් නැහැ. අපේ කට්ටිය කියනවා නැගලා ඊට පස්සේ නේව සංඥා නාසඤ්ඤායත කියන ඊට පස්සේ නිරුද්ධ සමාපත්තිය ආයි බහැල එකෙන් ආයි නිරුද්ධ සමාපත්තියට සංවැදෙන ඊට පස්සේ පහන සංඥාවට ගිහින් නිවන් දැක්ක දැක්ක වගේ කියනවනේ. එහෙම දේශනා කරෙත් නැහැ බුදුහාමුදුරුවෝ. පින්නම් පහන වෙලා ඔකම දේශනා කර කර ඉන්න තනි කර පට්ටපල් බුරුවක්නේ දැක්ක නැතුනේ කියන්නේ. ඉතින් අන්න එහෙම මේ බඩු ටිකක් තමයි අපිට ඉන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන ප්‍රත්‍යක්ෂ මාර්ගයක් ඔස්සේ, ප්‍රත්‍යක්ෂ වැඩපිළිවෙලක් ඔස්සේ අපේ නිවන් මාර්ගය දියුණු කරගන්න. මේ වෙලාවේ ප්‍රශ්නයක් නැත්තම් මගද කරන්නේ ප්‍රශ්නයක් හදා ගන්නවද? ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැති ලෙස ඉන්න. ප්‍රශ්නයක් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් සතර සතිපට්ඨානය මේද කියන්නේ නේ? ඇති වෙලාවේදී ඇතේ කියලා දැනගන්නවා, නැති වෙලාවේදී නැති කියලා දැනගන්නවා. සම්පජානකාරී කෝටි මේ සිත තියෙන වෙලාවේදී මේ සිත දැනගන්නවා, ඒ සිතට හේතු දැනගන්නවා. ඊට පස්සේ ඒ සංඥාවන් වලින් කොමකටද අපි ඉන්නේ? විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. හිත ස්වභාවික වෙනකොට ආනාපාන සති සංඥා. මේ අපි මේ උඩින් ඉඳගෙන ගහ ගන්න මේ නාහි ළඟ සිහිය තියාගන්න එක ආනාපාන සති සංඥා නෙමෙයි, බුද්ධ දේශනාව නෙමෙයි. ඒක අර එහෙමුණුත් යන යෝගී යෝග භාවනා ක්‍රම වේද වලට. ඒක මතක තියාගන්න. ඒක හරියට අර මුකුත්ම යථා අවබෝධයක් නැතුව නිකන් නාහි ළඟ මේ හුස්ම තියාගන්නවයි කියන එක මම දකින්නේ හරියට අර දොස්තර කෙනෙක් වෙන්න නලාවක් කරේ දාගන්නවා වගේ වැඩක්. ආධ්‍යාත්මික එතෙන්දේ සීලෝ කිසිම සුසුකමක් නැතුව කෙලිම නලාවක් කරේ දාගත්තා දොස්තර. රහතන් වහන්සේ කෙනෙක්ගේ ළඟ තියෙන දේ තමයි ආනාපාන සති සංඥා. රහත් මාර්ගයේ තියෙන තත්ත්වයක්. ආර්ය ශ්‍රාවකත්වයේ මුල ඉඳලා වරින් වර යාට ඒක සම්බන්ධ වෙනවා. ඒ දිගට තියෙන තත්ත්වයක්, ඒක ඉහළ තත්ත්වයක්. මොකද හේතුව ආධ්‍යාත්මයේ සංසිඳීම නිසා එතෙන්ට එන්නේ. මොකද ආධ්‍යාත්මයේ සංසිඳුරු තැන මම මේක මීට කලින් කියලා තියෙන දේශනාවල